කාම සෝබන සිත්. කාමාවචර සිත් 54න් 30ක් අසෝබනයි. 24ක් සෝබනයි. ඒ 30න් 12ක් අකුසල් 18ක් අහේතුකයි. 24 කියලා කියන්නේ කාමාවචර මහා කුසල්ලට විපාකාට ක්‍රියාට කියලා අටයව තුනකට බෙදෙනවා. පළවෙනි කාමාවචර මහා කුසලය තමයි සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. මේ සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාර සිත අපිට ඇති වෙන්නේ සද්ධාව බහුලව තියෙන වෙලාවක, සද්ධා වැඩි වෙලාවක. ඊට අමතරව කල්යාණ මිත්‍රයන්ගෙන් උදව් ලැබුණොත් දෙන්න හොඳ දෙයක් ලැබුණොත්, දානයක් ගැන කියනවා නම් දෙන්න දෙයක් ලැබුණොත්, හොඳ ප්‍රතිග්‍රාහකෙක් ලැබුණොත්, ගුණවන්ත ප්‍රතිග්‍රාහකෙක් දානය බාර ගන්න කෙනෙක් ලැබුණොත්, උදව් කරන්න කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත්, සුදුසු කාලයේ දෙන්න ලැබුණොත්, සුදුසු ස්ථානයක් හොයාගන්න පුළුවන් වුණොත්, අපිට හිතට හරියන තැනක් හොයාගන්න පුළුවන් වුණොත්, සම්මාදිට්ඨිය අපිට එවලට තියෙනවා. ඊට අමතරව ප්‍රතිග්‍රාහකයාගේ ගුණ අපි දැනගෙන හිටියනම්, ඊටත් අමතරව දානයේ ආනිසංස ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ සිත තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ පිනකින් ලැබෙන සිත තමයි මේ. මේ සිත අටෙන් තියෙන හොඳම සිත. සෝමනස සහගතයි කියලා කියන්නේ ਸਰවාකාරයෙන්ම දෙන්න කලින් හිතන කොටත් බලාපොරොත්තු වෙන ආකාරයටම ඔක්කොම හම්බ වෙනවා. තේරෙනවා. ඊට පස්සේ දෙන වෙලාවට අපි හිතන විදිහටම හොඳ දේවල්ම ඔක්කොම ලැබෙනවා. දුන්නට පස්සෙත් එහෙම තියෙනවා නම් තුන්සිතම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික වෙනවා. අසංඛාරික කියන්නේ මොකද්ද? අපිට දීලා පුරුදුයි. එහිඳ දෙනකොට අපිට අපේ සිත නැවත ආපස්සට රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර දුන්නොත් හොඳයිද? තව ටිකක් අඩුවෙන් දුන්නොත් හොඳයිද? තවත් වැඩියෙන් දෙන්න ඕනේද? එහෙම අනාදි වශයෙන් අපිට හිතෙන්නේ අපි දෙන්න පුළුවන් උපරිමයෙන්ම નિરાයාසයෙන්ම දෙනවා. මොකද දීලා දීලා ගොඩක් පුරුදු වෙලා ඉන්නේ. අනිත් කාරණේ තමයි දෙනකොට හිතන විදිය පුරුදු වෙලා තියෙන්නේ. දැන් මුලින් මුලින් නම් අපි වාහනයක් එලවනකොට අමාරුවෙන් අමාරුවෙන් එලවන්නේ. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ අවුරුදු ගාණක් අහක බලාගෙන කතා කර කර වුණත් නිවැරදි ආකාරයෙන් එලවන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ අසංකාරික විදියට දන් දෙනවා. මුලින් දෙනකොට මෙහෙම දුන්නොත් හොඳද, මෙහෙම දුන්නොත් හොඳ නැද්ද, වැරද්දා සිද්ධ වෙනවද යනාදි වශයෙන් නොඑක් සිත දෙපැත්තට එහෙම නැත්නම් විසිරෙන ස්වභාවයක් ඇති වෙනවා. දෙපැත්තට යවන ස්වභාවයක් හරි විසිරෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒත් මේ අසංකාරී සිතක් ඇති වෙනවා කියන්නේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මනා පුරුදු පුහුණු බවකින් තමයි දෙන්නේ. ඉතින් මේ සෝමනස සහගත වෙන්න හේතු වලට හේතු දක්වලා තියෙනවා. මේ පුද්ගලයා ප්‍රසන්දිය ලැබලා තියෙන්නේ කලින් ජීවිතේ කලින් භවයේදී මරණාසන්න මොහොතේ අන්තිම සිතට මතක් වෙලා තියෙන කුසල් සිත. සෝමනස සහගත සිතක් නම් ඔහුට කියනවා සෝමනස සහගත ප්‍රතිසන්දිකයක් කියලා. මොකද ඔහුගේ පළවෙනි සිත මේ භවයේ පළවෙනි සිතත් සෝමනස සහගතයි. ඒ නිසා ඔහුගේ භවාංග සිතත් සෝමනස සහගතයි. භවාංග සිත කියලා කියන්නේ අපි වෙන අරමුණු ගන්න නැති වෙලාවට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කියන දොරවල් හයෙන් අරමුණු ගන්න නැති වෙලාවට අපේ චිත්ත පරම්පරාව ඒ චිත්ත පරම්පරාවේ අඩු කරවන්න ඇතිවන සිත්වල තමයි භවාංග සිත් කියන්නේ. ඒ භවාංග සිත් සෝමනස සහගත නම් ඔහු අපිට අඳුර ගන්න පුළුවන්. ඔහු නිදාගත්තත් සමහරවිට සිනහසු මුහුණකින් ඉන්නවා වගේ පේන්නේ. ඒ මොකද සෝමනස සහගත ප්‍රතිසන්දිකයකින්ද භවාංග සිත් සෝමනස සහගතයි. අන්න එහෙම පුද්ගලෙක් පියවියෙන් නිරායාසයෙන්ම කේන්ති ගන්නෑ. දෝමනස සිතුවිලි ඇති වෙන්නේ නැහැ. එම නිසා මේ සෝමනස ප්‍රතිසන්දිකයාට සෝමනස සහගත සිතුවිලි ඇති වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එහෙනම් අපි කියනවා සෝමනස සහගත වෙන්න හේතුවල පළවෙනි හේතුව හැටියට සෝමනස ප්‍රතිසන්දිකයෙකු වීම තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි සද්ධාව බහුලව තිබීම. සමහර බුද්ධලෝ හිතනවා මේ ඥානය තමයි බහුලව තියෙන්න ඕන සද්ධාවට වැඩිය කියලා. ඥානයක් තියෙන්න ඕන තමයි. එනකොට ශ්‍රද්ධාව නොඅඩුව තියෙනවා නම් අපි කියනවානේ මේ පුද්ගලයා ඉන්නවා තික්ඛේන්ද්‍රිය මුද්ඉන්ද්‍රිය කියලා. තීක්ෂණ ඉන්ද්‍රිය කියනවා තමයි තික්ඛේන්ද්‍රිය කියලා කියනවා. දැන් තීක්ෂණ ඉන්ද්‍රිය තියෙනවා කියන්නේ ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියන් පහම දියුණු කරලා තියෙනවා. එතකොට අර මුදුන්දිය කියන්නේ සද්ධාව සතිය සමාධිය විරිය ප්‍රඥාව කියන ඒ ඉන්ද්‍රියන් පහ දියුණු කළ නැති පුද්ගලයෙකුට වඩා ඔහුට දියුණුවක් තියෙනවා. ඔහුට වාසියක් තියෙනවා. හැම වෙලේම ඔහුට සද්ධාව ඕන තැනදී සද්ධාව ඇති කරගන්න පුළුවන් ලේසි. අනිත් එක සාමාන්‍ය කෙනෙක් උපරිම සද්ධාව ඇති කරගන්නට වඩා ඔහුට નિરાයාසයෙන් ඊටදී සද්ධාවක් ඇති කරගත්තයි. සිහිය තියෙන වෙලාවට ඔහුටත් අනික් කාටද කේන්තියන වගේ කේන්තියන්න පුළුවන්. ඒ වුණාට ඔහුගේ සිහිය පවතින වෙලාවට ඔහුගේ සද්ධා වැඩි වෙනවා. සිහිය පවතින වෙලාවට ඒ සතින්දියත් වැඩි වෙනවා. ඊට අමතරව ඔහුට කැමති නම් වීරිය වැඩි කරගත්තයි. ඔහුට කැමති නම් සමාධිය වැඩි කරගත්තයි. ඔහුට කැමති නම් ප්‍රඥාව වැඩි කරගත්තයි. ඒ හින්දා ඉන්ද්‍රියන් දියුණු කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සද්ධාව බහුලව තිබීම කියලා කියන්නේ දියුණු කරපු සද්ධාවක් තියෙනවා කියන එක. ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ දැන් ඇහෙන් කරන දේ කණෙන් කරන්න බෑනේ. එහෙනම් ඇහ ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ඇහ විශේෂ කාර්යභාරයක් කරනවා. ඒ වගේ මේ සද්ධාවෙන් කරන දේ ප්‍රඥාවටවත් කරන්න බෑ. වීරයටවත් කරන්න බෑ. ඒක තමයි පුරුෂයෙක්ව ශ්‍රේෂ්ඨ වෙන්න කාරණේ මොකද්ද කියලා අහුවහම සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටම් කියලා ආලෝකයක්ෂර බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ. සද්ධාව තමයි උතුම්ම ධනෙ. පුරුෂයාව ශ්‍රේෂ්ඨ බවට පමුණු වෙනවා කියලා. ඉතින් ඒ ශ්‍රද්ධාව හරියට තියෙනවා නම් ඔහුට ප්‍රඥාව උනත් දිනු කර ගැනීම ඔහුගේ ඉක්මන් වෙනවා. මොකද සැක බහුල කෙනාට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඔහුට තියෙන්නේ තීක්ෂණ ඥානයක් කියලා ඔහු හිතන් හිටියට ශ්‍රද්ධාව නැත්තම් ඔහු හැමදේම සැක කරන්න පටන් අර ගැනීම නිසා සිල්වල පිහිටන්නේ නැහැ. මොකද සිල් ගැන සැක කරනවා. මොකද සීලිය අනිසංස සැක කරන්න පටන් ගත්තාම සිල්වල පිහිටන විදිය සැක කරන්න ගත්තාම ඔහු සිල් හරියට පිහිටන්නේ නැහැ. එතකොට සිල් ගැන සැක කරනවා. ඊට පස්සේ සිල්වල පිහිටන්නේ නැති හින්දා ඔහුට හොඳ සමාධියක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා හොඳ ප්‍රඥාවක් ලැබෙන්නේත් නැහැ. එනකොට සද්ධාවෙන් කියන දේ අහන පුද්ගලයා මොකද මේ බුද්ධ ආදී මේ ආර්යයන් වහන්සේලාට වැරදිලා නැහැනේ. ඒ හින්දා අපිට ඒක සැක කරන්න දෙයක් නැහැ. අපිට තියෙන අනුගමනය කරන්න විතරයි. දැන් අපිට මාර්ගය හොයාගන්න තියෙනවා කියලා සමහරු හිතන්නේ. දැන් මේ ගොඩාක් කතා කරන වෙලාවට අපිට දැනගන්න ලැබෙනවා මේ දැන් මේ ළඟදි කෙනෙක් කිව්වා මේ ත්‍රිපිටකය පිළිබඳ පර්යේෂණයක් කරනවා කියලා. ඉතින් කියන්න තියෙන්නේ පර්යේෂණ ඔක්කොම බුදුජානක වහන්සේ බෝධි මූලෙදි ඉවර කළා. මාර්ගය පෙන්නලා තියෙන්නේ, මාර්ගය කියලා දීලා තියෙනවා. මාර්ගය ගැන විස්තර කරලා තියෙනවා. යන්න විතරයි තියෙන්නේ. ඒක තමයි බුදුජානක වහන්සේට වරාහරෝ කියන්නේ. මාර්ගය ගෙනහැර පානවා. වරෝ කියලා කියන්නේ උතුම්. වරඤ්ඤූ කියලා කියන්නේ උතුම් දේ දන්නවා බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ උතුම් දේ දන්නවා. ඒ කියන්නේ නිවන දන්නවා. වරදෝ කියලා කියන්නේ නිවන දෙනවා. උතුම් දේ දෙනවා. වරාහරෝ කියලා කියන්නේ උතුම් වූ මාර්ගය තමන් ඉදිරියට එළනවා. මේ මාර්ගය එළලා එකට ඇවිදින්න විතරයි තියෙන්නේ. අඩිය තියලා යන්න ඕනේ අපි. අපි යන්න කැමති වෙන අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අන්නේ සද්ධාව කියන එක බහුලව තිබීම සෝමනස් සහගත වීමට බලවත් කාරණයක්. ඉතින් ඒ දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි පිරිසිදු සම්මාදිට්ඨිය ඇතිවීම. ඒ පුද්ගලයාට පිරිසිදු සම්මාදිට්ඨියක් තියෙනවනම් සෝමනස් සහගත සිතුවිලි ඇති වෙනවා වැඩි. සාමාන්‍යයෙන් සද්ධාව නැති ඒ ප්‍රඥාව සම්මාදිට්ඨිය නැති පුද්ගලයෙකුට මොනහරි හරි දෙයක් වුණත් කියලා පහදවන්න හරි අමාරුයි. ඔහුගේ හිත පිහිටවන්න අමාරුයි මේ පිළිබඳව. ඒ මං අර කලින් කියපු පුද්ගලයන්ගෙන් තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුද්ගලයා නෙමෙයි, මුදු ඉන්ද්‍රියන් තියෙන පුද්ගලයා. ඔහුට මොන හරි දෙයක් කියලා දෙන්න උනත් යොදවන්න උනත් හරිම අමාරුයි. මේ තීක්ෂණ ඉන්ද්‍රියන් තියෙන පුද්ගලයාට යන්තම් දෙයක් කිව්වත් වටහා ගන්න පුළුවන්. ඔහුට එයින් ලොකු ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. එතකොට මේ සෝමනස්ස සහගත වීමට කාරණා තුනක් කතා කරා. සෝමනස්ස සිතකින් ප්‍රසන්දි ලැබීම, සද්ධා බහුල ඇතිවීම, පිරිසිදු සම්මාදිට්ඨිය ඇති පුද්ගලයෙකු වීම. හතරවෙනි කාරණේ තමයි කුසල කර්මයන්හි ඵල විපාක දැන ගැනීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කුසල කර්මයන්හි ඵල විපාක දන්නවනම් ඔහුට ඒ පිළිබඳව ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍රයක් දේශනා කරේ මා පුඤ්ඤ භායි කියලා. මා පුඤ්ඤ භායි කියන්නේ පිනට බය වෙන්න එපා කියලා. මොකද මේ ලෝකේ වැඩි දෙනෙක් පිනට බයයි. පින් කිරීම කරදරයක් හැටියට සලකන්නේ. ඉතින් ඒ මොකද ආනිසංස දන්නේ නැති හින්දා. ඒ මා පුඤ්ඤ භායි කියන සූත්‍රයේ කියනවා යම්කිසි පුද්ගලයෙක් පිනේ ඵල විපාකේ දන්නවනම් ඒ පුද්ගලයා පින්ම කරනවා. මේ ලෝකේ උපරිම සැපක් ලබන පුද්ගලයා තමයි සක්විති රජ්ජුරුවෝ කියන්නේ. ඒ සක්විති රජ්ජුරුවන්ට අයිති බිම් ප්‍රදේශය අපිට වගේ මේ පර්චස් ගාණක් නෙමෙයි. ධනවතුන්ට වගේ අක්කර ගාණක් නෙමෙයි. මේ සතර මහා ද්වීපේම අයිති. ඇත්තු ඉන්න ගණන ගණන් කරන්න බැරි තරම් ඇත්තු ඉන්නවා. අස්සෝ ඉන්නවා ගණන් කරන්න බැරි තරම්. රන්රිදී මුතුමැණික් ප්‍රමාණයක් නැහැ. පිරිස ප්‍රමාණ කරන්න බැරි තරම් ඉන්නවා. ඥාතීන් දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්නවා. එහෙම තිබිලත් තමන්ගේ හිතවතුන්ම වෙනම හිතවතුන්ම විශේෂ හිතවතුන් විශාල පිරිසක් ඉන්නවා. ඊට අමතරව පුත්තු ඉන්නවා 1000කට වැඩි අනිවාර්යෙන්. තමන් වගේම තමන් බලාපොරොත්තු වෙන දේ පුත්තු සාමාන්‍යයෙන් හොයාගන්න බෑ. ලේසියෙන් අම්මා තාත්තා කෙනෙකුට එක පුතෙක්වත් හොයාගන්න බෑ තමන් හිතන විදිහටම ඉන්නේ. එන සක්විති රජුරවන්ට පරිනායක රත්නය කියන ජ්‍යෙෂ්ඨ පුතෙක් ලැබෙනවා. හිතන ආකාරයටම රාජ්‍ය පාලනය කරන්නේ, රාජ්‍ය පාලනය කරන්නවත් මහන්සි වෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඊට වඩා අඩුපතක් තියෙන කෙනෙකුට අත්‍යවශ්‍යම ඕන දෙයක් තමයි පින කියලා කියන්නේ. ඒ හින්දා පින කියලා කියන්නේ සැපයට විශේෂ වචනයක්. ඒ හින්දා ඒකට බය වෙන්න එපා කියලා. අන්න ඒක හරියට තේරුම් ගත්ත පුද්ගලෝ පින කියන එක සැපක් හැටියට සලකනවා. අනික් පුද්ගලෝ පින කියන එක මහා කරදරකාර මේ කාලේ නාස්ති කරන මේ ජීවිතේ ලබන්න තියෙන හොඳ දේවල් නැති කරන මේ කෙනෙකුට අනර්ථයක් ඇති කරන දෙයක් හැටියට කෙනෙක්ව දුප්පත් කරන දෙයක්, එහෙම නැත්නම් මේ තියෙන සැප නැති කරන දෙයක් හැටියට පින දකින්නවා. මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පින කරපු පුද්ගලයා තානිසස දන්නේ නැත්නම් පින පළ දෙනකන් දුකෙන්ලු ඉන්නේ. පින පණ දුන්න දවසට ඒ පුද්ගලයා තව සතුටුනල හොඳටම. එහෙම ධම්මපදයේ සඳහන් කරලා තියෙනවා. පින හරියටම දන්නවනම් පින ආනිසංසය ඔහු පින පිළිබඳව සතුටු වෙනවා. එක උදාහරණයක් කියන්න පුළුවන්. දැන් මේ අපි හොඳ ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්සහගත අසංකාරික සිතකින් පිනක් කළොත් ඒ තනි පිනෙන් අපිට බව ලක්ෂ ගාණක්, බව කෝටි ගාණක්, ජීවිත ලක්ෂ කෝටි ගාණක් කිසිම මහන්සියක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි පොඩි කාලේ ඉඳලම අවුරුදු ගාණක් ඉගෙනගෙන ඒ ඉගෙන ගත්ත දෙයි තම අවුරුදු ගාණක් රැකියාවක් කරන්න ඕනේ එක ජීවිතයක් සතුටින් ඉන්න කියලා. ඒත් සතුටින් ඉන්න බෑ. ඒත් මදි. ඉතින් එච්චර අවුරුදු ගාණක් නාස්ති කරලා අපිට සතුටින් ඉන්න බැරි නම් එක පිනක් කරාම බුදුරජාන් වහන්සේ කියන විදිහට ජීවිත කෝටි ගාණක් හොඳින් ඉන්න පුළුවන් නම් පින කියන එක කොයිතරම් කළ යුතු දෙයක්ද? පින්නම් කළ යුතුමයි කියලා තමයි බුදුරජාන් වහන්සේ එහෙම දේශනා කරාම ආගෙන ඉන්නයි උත්තර දීලා තියෙන්නේ. පින් කියන්නේ කළ යුතුම දෙයක් භාගතුන් වහන්සේ. දන් කියන්නේ දිය යුතු දෙයක් කියලා කියනවා. ඒ වගේ මේ කුසල කර්මයන්හි ඵල විපාක දැනීම කියන එක විශේෂම කාරණයක් සෝමනස්සාගත වෙන්න. මොකද නැත්නම් තමන්ට නැති වෙච්ච දේ ප්‍රමාණය ගැන හිතලා සමහරට දානයක් දුන්නාම නැති වෙච්ච දේ ගැන හිතාගෙන මේ දුක් වෙනවා. ඒකයි වෙන්නේ. ඊළඟ පස්වෙනි කාරණය තමයි ඉෂ්ට වූ අරමුණු ලැබීම. ඒ කියන්නේ ප්‍රාර්ථනීය ආකාරයෙන් ප්‍රාර්ථනා කරන දේවල්ම ඒ ඒ වෙලාවට ලැබීම සෝමනස්සාගත වෙන්න හේතුව. ඒ මොකද අපි හිතනවා අපිට මෙන්න මේ මට්ටමේ උසස් තත්ත්වයේ දෙයක් ලැබුණොත් හොඳයි. මොකද මුදල් තිබ්බත් සමහරවිට අපි වෙළඳ පොළට ගියහම අපිට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා මේ ටිකක් දේවල් තියෙනවා කියලා. ඒ වුණාට අපිට ගියහම එදාට ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් එම සෝමනස්සාගත වෙන්නේ නැහැ ඒ දානයක් නම් ඒක. ඒ වගේ ඊට පස්සේ අපිට નિયમિત අපි හිතන වෙලාවටම ලැබෙනවා නම් ඒක සෝමනස්සාගත වෙනවා. નિયમિત වෙලාවටම අපිට ඕන විදිහට පිළියෙල කරලා ගෙනියන්න පුළුවන් නම් දෙන ප්‍රතිග්‍රහක ගාවට ඊට පස්සේ ප්‍රතිග්‍රහක සතුටින් එක පිළිගන්නවා නම් අපිට අනුකම්පා කරනවා නම් අපි හිතන ආකාරයටම ඒ ප්‍රතිග්‍රාහකයා ඒ දෙන දෙයට ගිජු වෙන්නේ නැතුව ඔහුගේ ගුණය ප්‍රකට කරමින්ම ගුණවන්තභාවය අපිට දැනෙන පරිදිම අන්තර දැනෙන තරම්ම ගුණවන්තභාවයක් ඔහුට තියෙනවා නම් අපි ඒ ගැන සතුට වෙනවා. අන්න ඒ වගේ ඉෂ්ට වූ අරමුණු ලැබීම නිසා සෝමනස්ස සාගත වෙනවා, සතුටුදායක වෙනවා කියන එක. ඊට අමතරව හයවෙනි කාරණේ රෝග පීඩා ආදීන් වැළකීම. කියන්නේ දැන් අපි හිතමු දැන් අපි දානයක් දෙන්න හෙට හිතන් ඉන්නවා. හෙට උදේ ඔළුවක් කොමක් හැදෙනවා. ඉතින් කොච්චර දේවල් හොඳට තියුණත් අපි හොඳට නැහැ. ඉතින් ඒ හින්දා දානය සෝමනස්සාගත වෙන්නේ නැහැ. මොකද වැඩේ කරන්න ගියාට හැම වෙලේම රෝග පීඩා වලින් අපිට දුක් වේදනා ඇති කරනවා. අන්න එහෙම වුණාම සෝමනස්සාගත වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා ඔක්කොම හරි ගියොත් ඒ සෝමනස්සාගතසිත ඇති වෙනවා. මේන් එක කරුණක් හරි අඩු වුණොත් උපේක්ෂා සාගත වෙනවා කියලා කියනවා. අනික් කාරණේ තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඥානය පවතින ඕනේ. කර්මඵල අදහනවා කියන එක තියෙන එතකොට තමයි. කර්මඵල අදහනවා මේකෙන් අපිට ඒ ප්‍රයෝජනීය ලැබෙන විදිය ආනිසංස ලැබෙන විදිය දන්නා. දැන් දක්ෂින විභංගයේ දන්න පුද්ගලයෙක්ුයි දක්ෂින විභංගයේ දන්නේ නැති පුද්ගලයෙකුයි දානයක් දෙන්න ගියහම ඔහුගේ ඥානය ක්‍රියා කරන විදි වෙනස්. ඒක පැහැදිලිව තේරෙනවා. දැන් අපිටම තේරෙනවා අපි දක්ෂින විභංගයේ කලින් ඉගෙන ගන්න කලින් දුන්න දානෙයි දක්ෂින විභංගයේ දැනගෙන දෙන දානෙයි ඒ මතක් කරලා දෙන දානෙයි කොච්චර වෙනස්ද කියලා. ඉතින් අන්න එහෙම ඥානය පවතින්නේ නැත්තම් එහෙම නැත්තම් අපේ නිවන අරමුණු වෙන්නේ නැත්තම් ඥාන විප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ සිත. ඉතින් මේ ආකාරයට සෝමනස්සාගත වීමත් ඥාන සම්ප්‍රයුක්ත වීමත් අසංඛාරික වීමත් ඒ කියන්නේ තමන්ගේ ඇඟේ ලෙඩ තිබීමත් සසංඛාරික වීම හේතුව සසංඛාරික වීමට හේතුව. ඒ මොකද තමන්ගේ මෙහෙයවීමක් තියෙන අමුත් අමාරුවෙන් තමන්ගේ ශරීරය පවා ඔසවාගෙන යන්න ඕනේ රෝගයක් තියෙනකොට. එහෙම නෙමෙයි අසංඛාරිකයි කියලා කියන්නේ નિરાයාසයෙන් මනා පුරුදු පුහුණු බවකින් කරන සිත. ඉතින් මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත කියන සිත තමන් තුළ ඇති කරගන්න පුළුවන් විදි තියෙනවා 10ක්. දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. එතකොට ඒ සිතේ තියෙන චේතනාවට කියනවා දැන් දානයක් දෙනකොට කියන තියෙන චේතනාව කියනවා දාන චේතනාව. සිල් රකින්න වෙලාවට පවෙන් වළකින වෙලාවට තියෙන චේතනාවට කියනවා සීලමය චේතනාව. භාවනා කරන වෙලාවට තියෙන චේතනාවට කියනවා භාවනාමය චේතනාව. අපචායන චේතනාව කියන්නේ පිවිවුත්ත පුදන වෙලාවට. වයාවච්ච කියලා කියන්නේ වැඩිහිටියන් සලකන වෙලාවට. ඒ කියන්නේ වත් පිළිවෙත් කරන වෙලාවට තියෙන චේතනාව තමයි වයාවච්ච කුසල චේතනාව කියලා කියන්නේ. ඊට පස්සේ ධර්ම දේශනාව ධර්ම දේශනාමය චේතනාව, ධර්ම ශ්‍රවණමය චේතනාව, පින් දීම පින් දෙන වෙලාවට තියෙන චේතනාව තමයි පින් දීම, පුණ්‍යානුමෝදනා නෑ පතිදාන, පතිදාන චේතනාව පත්තානුමෝදනා කියලා කියන්නේ පින් අනුමෝදන් වෙන වෙලාවට තියෙන චේතනාව. ඊට අමතරව සම්මාදිට්ඨිය ඇති කර ගැනීම නැත්නම් තියෙන දෘෂ්ටිය ඍජු කර ගැනීම, ditthijukamma කියලා කියන්නේ. ඒ ditthijukamma චේතනාව. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම බොහෝ අවස්ථාවල ඇති වෙනවා. ඉතින් එක පිනක් කරනකොට එක දිගටම මේ සිත ඇති වෙන්නේ නැහැ. ඒ සිත එක දිගටම ඇති කරගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන. හේතුඵල දහම විශ්වාස කිරීම, ධර්මයේ ආර්ථය හොඳ හැටි දැනීම ඥාන සම්ප්‍රයුක්ත වීමට විශේෂ හේතුන් හැටියට සඳහන් කරලා තියෙනවා. ලෞකික ලෝකෝත්තර ලෞකික මේ ශාස්ත්‍ර පිළිබඳ දැනීම, ලෝකෝත්තර විමුක්ති පිළිබඳ දැනීම, එහෙම නැත්නම් ලෞකික ඥාන පිළිබඳ දැනීම, ඒ කියන්නේ ඍද්ධි විද ඥානය පවා ලෞකික ඥානයක් කියලා කියන්නේ. එතකොට ඒවත් විශේෂ ඥාන, ඒවා පිළිබඳ දැන ගැනීම ඥාන සම්ප්‍රයුක්තෙන් විශේෂ හේතුවක් කියලා කියනවා. මේ විදිහට මේ පළවෙනි සිත පස්සේ දෙවෙනි සිත තමයි සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ මොකද? අනුන්ගේ හෝ තමන්ගේ හෝ මෙහෙයවීමකින්. ඒ කියන්නේ මේ පුද්ගලයා සෝමනස්ස සාගර සිතක් ඇති වෙන හැමදේම හොඳට තියෙන්නත් ඕන. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න හිඳ ඥාණය වඩලා තියෙන්නත් ඕන. ඥාණය වලට යෙදෙන්නත් ඕනේ, සිහිය තියෙන්නත් ඕනේ. හැබැයි තමන්ගේ මනාපුරුදු පුහුණු බවකින් නැතුව එක්ක ඒ පුද්ගල ලෙඩවීම හෝ මොකක් හරි හේතුවක් නිසා අනුන්ගේ මෙහෙයවීම, එහෙම නැත්නම් තමන්ගේම බලවත් ඊර නිසා ම කරන පිනක් කරන වෙලාවට ඇති වෙන සිත තමයි මේ සසංකාරික සිත කියලා කියන්නේ, දෙවනි සිත. හැබැයි අර සද්ධාදී ඉන්ද්‍රයන් වැඩිච්ච පුද්ගලෙක්ම වෙන්න ඕනේ, මොකද සෝමනස්සහගත වෙන්නේ නැහැ නැත්තම්. තුන්වෙනි සිත තමයි සෝමනස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. ඒ කියන්නේ ඥානය මෙහෙවන්නේ නැතුව සතුටින් දෙන දාණය, පුරුදු පුහුණු බවකින් දෙන දාණය. සමහරවිට මේ සිත ඔය අන්‍යාගමිකයන්ටත් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් අපි කියන දැන් සමහර ආගම්වල මිනිස්සු සතිය එක දවසකට හංගන්නට දාන දෙනවා. ඒ මිනිස්සු එක අසංකාරිකව කරනවා වෙන්න පුළුවන්. මොකද හැම සුමානෙම දෙනවා. ඉතින් හැම සුමානෙම දෙනකොට අසංකාරිකව දෙන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි ඥාන විප්‍රයුක්තයි. ඉතින් අර බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම දුන්නොත් සෝමනස්ස සහගතයි. අපි වුණත් නොසලකිල්ලෙන් දුන්නොත් ඥානෙ නැතු එහෙම වෙන්න පුළුවන්. සතුටින් දිනනවා නම් එහෙම. හතරවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. අර එහෙම ඥාණය නැතුව දෙන විටත් වෙන්දා වගේ ඔක්කොම හරියන්නේ නැතුව එහෙම නැත්නම් තමන්ගේ හරි අනුන්ගේ හරි මෙහෙයවීමකින් දෙන සිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත කියන හතරෙන් සිත. මෙන්න මේ සිත හතර වගේම සෝමනස්ස සහගත වෙන්න හේතු මොන හරි අඩු වෙලා උපේක්ඛා සහගත වුණාම කියන උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත පළවෙනි, කියන්නේ පස්වෙනි සිත. උපේක්ඛා සහගත සිත වලින් පළවෙනි එක. හයවෙනි එක තමයි උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ කියන්නේ උපේක්ඛා සහගතයි. කියන්නේ අකුසල් ඇති වෙන්න තරම් පසුබාන්න බෑ. එතකොට කුසල් සිත තියෙන්නේ නැහැ. දැන් යම්කිසි කුසලයක් කරනකොට අපිට ඒ ප්‍රතික්‍රියාවක ගැන බලවත් සපහැදුනොත් තමයි අකුසල් ඇති වෙන්නේ. කුසල් නෙමෙයි. සමාහන් හිතෙන්න පුළුවන් සෝමනස්ස සහගත නැත්නම් උපේක්ඛා සහගත නැත්නම් ගන්නේ නැහැ. දෝමනස්ස සහගත නැහැ. එතකොට ඒ දෝමනස්ස සහගත වෙච්ච ගමන් පටිඝ සම්ප්‍රයුක්ත සිත තමයි තියෙන්නේ. මෙතනදි වෙන්නේ බලවත්තර ඥානය තියෙනවා. ඥානය තියෙන හින්දා අකුසල් ඇති වෙන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්තයි. ඒ වුණාට සෝමනස්සහගත වෙන්න තරම්ම බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්නේ නැහැ. හැබැයි පුරුදු පුහුණු රෝගින් වෙන්නේ. ඒ හින්දා මේ පස්වෙනි සිත උපේක්ඛා සහගතයි, ඥාන සම්ප්‍රයුක්තයි, අසංකාරිකයි. හයවෙනි සිත ඒ වගේම උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත හැබැයි සසංකාරිකයි. හත්වෙනි සිත ඇවිල්ලා උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ කියන්නේ ඥානය යෙදෙන්නේ නැති වෙලාවට හේතුවක් හැටියට ප්‍රඥාව යෙදෙන්නේ නැති වෙලාවට පුරුදු පුහුණු පවකින් දෙන දානෙ. දානය හරි සීලය කරන සීලය හරි ඒ දස පුණ්‍ය ක්‍රියාව මේකට ආයත් වෙනවා. අන්තිම අටවෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. දැන් මේ කාමාවචර මහා කුසල් අට කියලා තමයි මේකට කියන්නේ. මේ කාමාවචර මහා කුසල් අට ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රේදෙන් බෙදෙනකොට මේ ඥාන සම්ප්‍රයුක්ත සිත් ඔක්කොම ත්‍රි හේතුකයි කියලා කියන්නේ. ඒ මොකද අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනම තියෙනවා. අලෝභය කියන්නේ දානය, ඒ කියන්නේ අතහැරීම නැත්නම් නෙක්ඛම්මේ. අදෝසය කියලා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්, ද්වේෂය නැතිකම තමයි අදෝසය කියලා කියන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරෙන්ම යෙදෙන්නේ අදෝසය තමයි. මොකද ද්වේෂය තියෙද්දී කුසල සිත් එකක්වත් පහළ වෙන්නේ නැහැ. අමෝහය කියන්නේ ප්‍රඥාව. නැත්තම් විද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහයට, විද්‍යාව කියන්නේ ප්‍රඥාවට. විද්‍යාව කියන්නේ ප්‍රඥාව. එතකොට දැන් මේ අදෝස, අලෝභ, අදෝස, අමෝහ කියන කාරණා තුනම දෙනවනම් ඥාන සම්ප්‍රයුක්තයි. එතකොට මෙතන මේ අටෙන් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත දෙකකුත්, උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත දෙකකුත් තියෙනවා. අන්නේ හතරෙන් කරන පින් වලට අපි කියන ත්‍රි හේතුක පින් කියලා. ඒ ත්‍රි හේතුක පින් වලදී ත්‍රි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක කියලා, කියන්නේ උසස් පහක් ભેදෙන් වර්ග කරනවා. මොකද ත්‍රි හේතුක උත්කෘෂ්ඨ පිනක් කරොත් හැම ත්‍රි හේතුක විපාකම ලැබෙනවා. ඉතුරු හතරට අපි කියන ද්වි හේතුකයි කියලා. ඥාන විප්‍රයුක්ත සිත හතරට. ඒ හතරෙන් කරන සිත්තුත් අපි කියන ද්වි හේතුක උත්කෘෂ්ඨ සහ ද්වි හේතුක ඕමක කියලා. ඒ කියන්නේ පහත් උත්කෘෂ්ඨයි ඕමක කියන්නේ උසස් පහත් කියන එක. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන සිත හතරෙන් කරනවා ත්‍රි හේතුක විපාකම ලබා දෙනවා. ඊට අමතර අහේතුක කුසල විපාක ලබා දෙන්නත් පුළුවන් ඒවට. ඒ මොකද දැන් අපි කරපු එක පිනකින් අපිට මොන හරි බුදුහාමුදුරුව දකින්න ලැබුණොත් ඒ චක්කු විඥාන සිත ඒක වැටෙන්නේ මේ අහේතුක කුසල විපාක වල. මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන පින් වලින් කරන පින් වලින් ලැබෙන විපාක ත්‍රි හේතුක විපාකම ලැබෙන්නත් පුළුවන්. මේ ඊට අමතරව අහේතුක කුසල විපාක ලැබෙන්නත් පුළුවන්. තේරුණා? අහේතුක සිත් ටික මතක නැද්ද? අහේතුක සිත් කියලා කියන්නේ එතන අකුසල විපාක 7කුයි කුසල විපාක 8කුයි තියෙනවා. උපේක්ඛාසගත චක්කු විඥාණය කියලා දෙකක් තියෙනවා. කුසලයි අකුසලයි කියලා දෙකක්. උපේක්ඛාසගත සෝත විඥාන කියලා දෙකක් තියෙනවා. කනින් ඇහෙන ශබ්ද ගන්න එක. නහයද උපේක්ඛාසගත ඝාන විඥාන කියලා කුසල අකුසල විපාක සිද්ද දෙකක් තියෙනවා. ජීවහා විඥාන කියලා දෙකක් තියෙනවා. සුඛසගත දුක්ඛසගත කියලා කාය විඥාන දෙකක් තියෙනවා. එතන 10ක්. ඊට පස්සේ මේ සම්ති සම්පටිච්චන සම්තිරණ කියලා අකුසල පැත්ත දෙකකුත්, සම්පටිච්චන සම්තිරණ සහ සෝමනස්සාගත සම්තිරණ කියලා කුසල පැත්ත තුනකුත් කියලා අහේතුකසිත 15ක් තියෙනවා. 15ක් නෙමෙයි. 15ක් තියෙනවා. මේ ඉතින් දැන් ද්වි හේතුක ත්‍රි හේතුක ඕමක සිතකින් හරි ද්වි හේතුක උත්කෘෂ්ඨ සිතකින් හරි කරොත් එම යම ඒ දෙකෙන් කියවෙන්නේ නැහැ ත්‍රි හේතුක සිත් පල වෙනවා කියලා. ගොඩක් විට ලැබෙන්නේ ද්වි හේතුක විපාක. මොකද ත්‍රි හේතුක සිතකින් කරත් ඒක ඒ තරම් උසස් ලෙස කරපු කුසලයක් නෙමෙයි නම් ලැබෙන්නේ ද්වි හේතුක විපාක සිත් කියලා තමයි කියන්නේ. මොකද මේ කුසල් සිත් 8ටම අනුරූප විපාක සිත් 8ක් තියෙනවා. ඒවා තියෙන්නේ මේ විදිහටම සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත් කියලා තියෙනවා. කලින් තිබෙ කුසල් සිත්. මම දැන් කලින් කිව්ව සෝමනස්සාගත හතරෙන් ඒකෙන් පළවෙනි දෙක ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙවෙනි එක සෝමනස්සාගතයි ඥාන විප්‍රයුක්තයි අසංකාරික සසංකාරික උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා අටක් තමයි කිව්වේ. ඒකට අනුරූපම විපාකසිත අටකුත් ක්‍රියාසිත අටකුත් තියෙනවා. ක්‍රියාසිත ලැබෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. පසේ බුදුරුන්ට සම්මා සම්බුදුරුන්ට සහ රහතන් වහන්සේලාට විතරයි විපාකසිත ක්‍රියාසිත ලැබෙන්නේ. විපාකසිත ඕන කෙනෙකුට ලැබෙනවා. කුසසිතත් ඕන කෙනෙකුට ලැබෙන්න පුළුවන්. කුසල රහතන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය අයට ලැබෙන්න පුළුවන් කුසල්සිත. රහතන් වහන්සේලා ලැබෙන්නේ. මේ නෑ මොකද ඉන්න ලෝකයේ බලපාන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්සිතකින් කරපු විපාක ත්‍රි හේතුක විපාකසිතම ලැබෙනවා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත විපාකසිතම ලැබෙනවා. ත්‍රි හේතුක ඕමක සිත් වලින් කරපුවා. ඒ කියන්නේ ත්‍රි හේතුක කරාට ඒක ප්‍රබලව කරලා නැහැ. ඒවෙන් ලැබෙන්නේ ද්වි හේතුක විපාකසිත. ඔව් එන විපාකසිත වලින් කියනවනේ ද්වි හේතුක සිත්. ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල සිත් වලින් කරපුවහම ලැබෙන්නේ ද්වි හේතුක විපාක. ද්වි හේතුක ද්වි හේතුක ඕමක සිත් වලින් කරාම ද්වි හේතුක විපාකත් ලැබෙන්න පුළුවන්. ඊට අමතර ගොඩක් ලැබෙන අ හේතුක විපාක. ඉතින් එහෙම වුණාම තමයි මනුස්ස ලෝකේ උපතින් අන්ද උපතින් බිහිරි මනුස්ස වෙන්න පින් තිබුණාට අංග විකල වෙලා වගේ උපදින්නේ ඒ වගේ. උපේක්ඛාසගත සම්පීර්ණ සිතින් උපදුණා. ඒ අ හේතුක සිත් 15 මම ඉස්සර කියපු එකෙන් උපේක්ඛාසගත කුසල විපාක සම්පීර්ණ සිතින් උපදුණාම මේ උපතින් අන්දයි ගොළුයි බිහිවි යන ආදී වශයෙන් තමයි උපදින. ඔව් එහෙම නැත්තම් අසුරෙක් වෙලා උපදුනොත් මහයිරි තියෙන අසුරෙක් වෙලා උපදින්නත් පුළුවන්. සමහර අසුරයෝ ද්වි හේතුක සිත්වලුත් ඉපදිලා තිනවා කියලා කියනවා. ද්වි හේතුක විපාක වලින් සමහර අසුරයෝ අ හේතුක සිත්වලින් විපාකලා උපදිලා තිනවා කියලා කියනවා. දේව අසුර කියන්නේ ද්වි හේතුක අසුරයෝ. මම හරියට මේක දේව අසුරද කියලා දන්නේ නැහැ. දේව අසුර කියන එක ගැන මාර්ගඵල ලැබුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දේව අසුරයෝ. තිසරණ සරණ ගියා කියලා තමයි තියෙන්නේ හැමතැනම. කියන්නේ රාහුණත් වේපචිත් රාහු ගැන කියලා තියෙන තැනත් කියන්නේ තිසරණ සරණ ගියා කියලා විතරයි තියෙන්නේ. දැන් ඔය විනීපාතික කියන සැප ලබන්නේ නැති අසුරයෝ නම් අ හේතුක සිත් වලින් තමයි ඉපදෙන්නේ. හැබැයි 이르දි බල තියෙනවා. සෑම කාලෙම සැප නැතුනට. දැන් අසුර වර්ග ගොඩක් කියලා තියෙනවා. ඒ දේව අසුරයෝ කියන එක වර්ගයක් විතරයි. අපාය ප්‍රසන්දිය ගන්න එහෙම් පිටින්ම අ හේතුක අකුසල විපාක සිත් වලින්. එතකොට දැන් අකුසල් සිත් 12න් කරන අකුසල් විපාක දෙන්නේ අ හේතුක අකුසල විපාක සිත් 7න්ම තමයි. වෙන ඒවා නෑ. මොකද එතන කියලා තියෙනවා දැන් කුසල් මහා කුසල් වලින් කරාම මහා විපාකත් ලැබිලා අ හේතුක කුසල විපාකත් ලැබෙනවා. අකුසල් වලින් කරන ටික ඔක්කොම අර 7න්ම ලැබෙන්න පුළුවන්ලු. අ හේතුක අකුසල විපාක සිත් වලින් ලැබෙන්න පුළුවන් නිසා වෙන සිත් අවශ්‍ය නැති බව නිසා ප්‍රදාන් කළා කියලා. ඒ කියන්නේ අපාය දුක වුණත් ලැබෙනවා කියලා සර්වාකාරයෙන්. අ හේතුක අකුසල විපාක වලින්. මේ ඥාන සම්ප්‍රයුක්ත වීමට ප්‍රධාන හේතු හතරක් දක්වලා තියෙනවා. මේ ත්‍රි හේතුක මහා විපාකසිතකින් ප්‍රසන්නිගත වීම. ඒ කියන්නේ ඉපදීම. ඊට අමතරව ශ්‍රද්ධාදී ධර්මයන්ගේ මේරීම. ඒ කියන්නේ ශ්‍රද්ධාව ප්‍රමාණයෙන් ප්‍රමාණයට දියුණු වෙනවනේ. හොඳට දියුණු කරපු ශ්‍රද්ධාව ඇතිවීම. අකුසල් කෙරෙන් ඈත්වීම. ඒ කියන්නේ අකුසල පුරුදු. එහෙම නැත්නම් පාප මිත්‍රයෝ කෙරෙන් ඈත්වීම. ඊට අමතරව නුවණ වැඩෙන කටයුතු. ඒ කියන්නේ ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය යනාදී නුවණ වැඩෙන කටයුතු කිරීම. ධර්මය දැරීම වගේ. ඊට අමතරව මේ පැහැදිලින්නේ අර දස පුණ්‍ය ක්‍රියාවලට මේ සිත් අට 80 ආකාරයකට යෙදෙනවා කියලා. දස පුණ්‍ය ක්‍රියාවම කරන්න පුළුවන් මේ සිත් ඕන මෙහෙකි. ඒ හින්දා මෙතන තියෙන සිත් අට දස පුණ්‍ය ක්‍රියාවලින් ගුණ වුණාම 80 ආකාරයකට චේතනාවල් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට මේ කාමාවචර සිත් මනස අතරින් හසිතුප්පාද සිත ඇති වෙන්නේ නැහැ. මොකද හසිතුප්පාද සිත කියන ක්‍රියාසිත ඇති වෙන්නේ සාමාන්‍ය රහතන් වහන්සේලා ඥාන විප්‍රයුක්තව සිනාසෙන වෙලාව විතරයි. කියන්නේ පුරුදු ආකාරයට hina වෙනකොට. මොකද රහතන් වහන්සේලාගේ සිහිය මේ අරහං කියන ගුණය අපි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට කියන්නේ අනෙක් රහතන් වහන්සේලාට කියන්නේ නැතුව දැන් රහතන් වහන්සේලා දක්ෂිනෙය. ඒ දක්ෂිනෙය භාවයේ වැඩි හින්දා තරහන් කියලා කියනවා. ඊට අමතරව මේ සංසාර චක්‍රයේ බිඳ දැම්මා. ඒ කියන්නේ කෙලෙස් සියල්ලම සියලු කෙලෙස් නැසුවා කියන එක හින්දා තරහන් කියනවා. හැබැයි බුදුජන් වහන්සේට විශේෂත්වය තමයි කෙලෙස් වලින් දුරින් දුර වූ බව. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට තිබ්බ ගති පුරුදු ඔක්කොම නැති වෙනවා. එකෙන් ඉවෙන් තිබ නරක දේවල් ඔක්කොම නැති වෙලා හොඳ දේවල් විතරක් ඇති වෙනවා. බුදු වෙන මොහොතේ ඉඳලා පිරිනම් පාන මොහොත දක්වා සිද්ධාර්ථ කුමාරයාගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒක තවත් බුදුරට සමාන. ඒ කියන්නේ අසම සම කියන්නේ ඒකයි. බුදුරේක් අසම සම වෙන්නේ ඒකයි. තව බුදුරට සමාන වෙන්නේ බුදු වෙන මොහොතේ ඉඳලා පිරිනම් පාන මොහොත දක්වා ඥාන සම්ප්‍රයුක්ත සිත් විතරයි මේ ක්‍රියා කරන්න පාවිච්චි කරන්නේ. යවන හැටියට. එතකොට සාමාන්‍ය රහතන් වහන්සේලට එහෙම වාසනා ගුණයක් නැහැ. ඒකට කියන්නේ වාසනා ගුණය කියලා. මේ වාසනා ගුණය කියලා කියන්නේ කෙලෙස් තිබ්බ පාටත් නැති වෙලා. දැන් රහතන් වහන්සේලා නම් සමහරලාට මඩවලවල් උඩින් පැන්නා කියනවා, වැටක් උඩින් පැන්නා කියනවා, සර වචනෙන් කතා කරා කියලා කියනවා. ඒ වගේ ගොඩක් ඒවා කරා කියලා කියනවා කලින් පුරුදු අනුව. බුදුරජාන් වහන්සේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අනිත්ින් මේ බුදුරජාන් වහන්සේ වගේම හිටපු රහතන් වහන්සේලා තින් නැති කියලා හිතන සරුත් හාමුදුරුවෝ ගැන හිතනකොට ඔව් ඒ වුණාට දැන් ඒ රහතන් වහන්සේලා සිත් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්සාගර සිත්වල සිනා වෙන්න පුළුවන්. ඥාන විප්‍රයුක්ත සිත්වල සිනා වෙන්න පුළුවන්. හසිතුප්පාදිනු සිනා වෙන්න පුළුවන් මං හිතන්නේ. හසිතේ කියලා කියන්නේ මේ මද සිනහවට. හසිත කියන්නේ මද සිනහවට. හසිතුප්පාද කියලා කියන්නේ මද සිනහවක් උපදවන සිත.
දන්තාග්‍රේ විතරක් පේනලු සිනාවෙන්නේ.
හසිතුප්පාද සිත කියලා කියන්නේ සාමාන්‍ය රහතන් වහන්සේලා ඥාණයෙන් තොරව hina වෙන වෙලාවට ඇති වෙන සිත. ඥාණයක් නැහැ. ඒක අහේතුක විපාක සිතක්. ආ? හසිතුප්පාද කියලා කියන්නේ අර අහේතුක සිත 18න් ක්‍රියාසිත තුනක් ක්‍රියාසිත තුනෙන් එකක්. ඒක බුදුරජාන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට විතරයි ඇති වෙන්නේ. මොකද අපිට ඇති වෙන්නේ නැත් නේ. මොකද අපි hina වෙන්නේ ලෝභ සාග සිත් වල. පංච ద్వාර ආවර්ජන සිතයි, මනෝ ద్వාර ආවර්ජන සිතයි. හසිත උප්පාසිත. නැහැ නැහැ හැම වෙලෙම කියන්න බෑ. ඥාන සම්ප්‍රයුක්ත hina වෙන්නත් පුළුවන් ඥාන රහතන් වහන්සේලාට.
මේක වෙනම මොකද්ද තියෙන්නේ?
ඒ කියන්නේ
මෙප අහේතු
වෙන්නේ. ඒ ක්‍රියාසිත.
අහේතු කොයි ක්‍රියාසිත මේ
වෙනම තියෙන ඥාන විප්‍රයුක්තවත් hina වෙන්නේ. නේ? ඒ කියන්නේ දෙකම කියන්නේ. ඥාන
මම පෝස් කරන්නේ කොහොමද දන්නේ?
ඔකේ.
හා?
හරි හරි අත ගෑවිච්චෙන් වැඩ කරනවා බුදුරජාණන් වහන්සේට ඇති වෙන සිත් කියන්නේ අහේතුක සිත් 17 හසිතුප්පාද සිත් ඇරෙන්න මහා විපාක සිත් 8ම ලැබෙනවා අහේතුක සිත් 18ෙන් 17ක්ම ලැබෙනවා හසිතුප්පාදේ ඇරෙන්න මහා විපාක වලින් කාමාවචර මහා විපාක 8ම ලැබෙනවා කාමාවචර ක්‍රියාවලි 4යි ලැබෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 විතරයි ලැබෙන්නේ මොකද ඥාන විප්‍රයුක්ත ක්‍රියා කිරීමක් බුදුරජාණන් වහන්සේට නැහැ අන්නේ සිත් 29 තමයි ලැබෙන්නේ කියන්නේ 17යි 8යි 4යි කියන කුසල් සිත් ලැබෙන්නේ නැහැ
විපාකයි
කුසල් සිත් 8ම ලැබෙන්නේත් නැහැ අ හේතුක
මේ
බුදුරජාන් බුදුරයා කාමාවචර සිත්තරින් බුදුරජාන් වහන්සේ ඇති වෙන සිත් අහේතුක අකුස අහේතුක සිත් 17 ඇති වෙනවා කියන අකුසල විපාකත් ඇති වෙනවා කුසල විපාකත් ඇති වෙනවා හැබැයි හසිතුප්පාදේ ඇරෙන්න අකුසල සිත් 12 ලැබෙන්නේ නැහැ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට ඊට අමතරව කුසල් සිත් ඇති වෙන්නෙත් නැහැ ක්‍රියාසිත වලින් ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 ලැබෙනවා. ඒ කියන්නේ උපේක් සෝමනස් සාගර 2යි උපේක්ඛා සාගර 2යි. ඊට අමතරව මහා විපාක 8ක් ලැබෙනවා. ඔව්. කාමාවචර දැන් 24ක් තියෙන්නේ කාම සෝබන. ඒකේ කුසල් විපාක ක්‍රියා කියලා තියෙන්නේ. කුසල් ලැබෙන්නේ නැහැ. විපාක 8ම ලැබෙනවා. ක්‍රියාවලින් 4ක් ලැබෙනවා ඥාන සම්ප්‍රයුක්ත 4.
කුසල් ලැබෙන්නේ නැහැ නේ කුසල්
සිත් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ. ඔය කියන සිත් ලැබෙන්නේ ඇති වෙන්නේ නැති සිත් ඇති ඉතින්
32යි
29යි
34 නේද
17යි 8යි 4යි
17යි 8යි
4යි
25යි 39යි
හරිද
ඒකෝ
වෙච්ච සිත් 34න් තමයි විපාක සිත් 8යි ක්‍රියා සිත් 4යි ඔව් අහේතුක සිත් 17 29 ලැබෙන රහතන් වහන්සේලාට ඇති වෙනවා විපාක සිත් 8ම ලැබෙනවා මහා විපාක සිත් 8ක් ලැබෙනවා මහා ක්‍රියා සිත් 8ක් ලැබෙනවා එහිඳ සිත් 34ක් ලැබෙනවා
16
අනාගාමී පුද්ගලයන්ට දිට්ඨිකද සම්ප්‍රයුක්ත සිත් 4 අයි දෝමනස සිත් 2යි විචිකිච්ඡා සිතයි කියන්නේ අකුසල සිත් ඇති වෙන්නේ අකුසල් සිත් වලින් ලෝභ සාගත සිත් 8ෙන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියන්නේ සෝවන් වහන්සේ ඇති වෙන්නේ නැත්නම් දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් විචිකිච්ඡා සාගත සිත් ඇති වෙන්නේ නැත්නම් සෝවන් වහන්සේට අනාගාමී වහන්සේට වැඩිපුර පටිඝ සම්ප්‍රයුක්ත සිත් දෙක ඇති වෙන්නේ නැහැ මොකද පටිඝේ නැහනේ පතරහ බය වෙන්නේ එහෙම නැහනේ ඉතිරි අකුසල් සිත් 5 ලැබෙනවා ඒ කියන්නේ ලෝභ සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4යි උද්දච්ච සම්ප්‍රයුක්තයි මොහ මූල උද්දච්ච සම්ප්‍රයුක්තයි උපේක්ඛා සාගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත හසිතුප්පාද සිත හැරෙන්න ඉතුරු 17 හැරෙනවා මේ අහේතුක 17 ලැබෙනවා
ඒ කියන්නේ ක්‍රියා දෙකක් හම් වෙනවා අතර තුනේ ක්‍රියා සිත් තුනේ
ඒක පුතග්ජනයට ලැබෙනවා හැමෝටම ලැබෙනවා ඒක මනෝද්වාර ආවර්ජනය පංචද්වාර ආවර්ජනය හැම කෙනාටම ලැබෙනවා
ක්‍රියාවලින්
මහා කුසල් සිත් 8ම ලැබෙනවා මහා විපාක සිත් 8ම ලැබෙනවා ක්‍රියා සිත් ලැබෙන්නේ නැහැ අනාගාම වාසය එහෙනම් 38ක් ඇති වෙනවා සිත් සෝවාන් සහ සකෘදාගාමී පුද්ගලයන්ට ඊට අමතරව තව සිත් දෙකක් ඇති වෙනවා මොනවද? පටික සම්ප්‍රුක් සිත් දෙක. ඒ හින්දා 40ක් ලැබෙනවා.
එතකොට සකදාගන්න වාන්දේට
සිත් වෙනසක් වෙන්නේ
නැහැ. කර්මත් යාපාදී
කාමරාගයයි පටිගයයි තුනී වුණාට ඇති නොවෙන්නේ නැහැ. පෘථග්ජනයන්ට අකුසල් සිත් 12ම ඇති වෙනවා. හසුතුප්පාදේ ඇරලා ඉතුරු අහේතුක සිත් 17ම ලැබෙනවා. මහා කුසල් සිත් 8ක් ලැබෙනවා. මහා විපාක සිත් 8ක් ලැබෙනවා. කියන 45ම ලැබෙනවා. ඉතින් වැඩි
එම
අපිට.
ඊට පස්සේ මේකේ දැන් පාඩම් කරන්න ඕන විදිහක් තියෙන මේ chart තියෙනවා. මේකේ අහනවා අපෙන් අකුසල් සිත් වලින් සිත් ගණන කීයද? අකුසල් සිත් ගණන කීයද? 12යි. ඒ අකුසල් සිත් 12න් සෝමනස්ස සාගත සිත් කීයක් තියෙනවා? දෝමනස්ස සාගත සිත් කීයක් තියෙනවා? උපේක්ඛා සාගත සිත් කීයක් තියෙනවා? හයයි. එතකොට සම්ප්‍රයුක්ත සිත් කියක් තියෙනවා. අන්න මොනවා හරි සම්ප්‍රයුක්ත සිත්. අකුසල් සිත් 12 යෝ. ඊට පස්සේ විප්‍රුක්ත සිත් කියක් තියෙනවා.
හතර.
ඒ ගණන් වලින් කිය. මොනවද හතර? අසංකාරක සිත් කියක්
තියෙනවා.
අකුසල සිත් 12යි.
ද්වේෂයේ
එකයි මෝහ මූලික දෙකත් අසංකාරික හැටියට ගන්න. ඔය කියන්නේ ලෝභ සාගර සිත් වල අසංකාරික හතරක් තියෙනවා. පටිසම්ප්‍රුක්ත සිත් දෙකෙන් එකක් අසංකාරිකයි. මෝහ මූල දෙකමයි. ඒතර හතයි. සසංකාරික පහයි තියෙන්නේ. හරි. එහෙනම් අකුසල සිත් ගැන එහෙම මතක තියාගන්න ඕනේ. මම මේ දැන් කියන්නේ මතක තියාගන්න ඕන විදිය. ඊට පස්සේ වයින්නවා ආපු ඉස්සරහට. ඊට පස්සේ අහේතුක සිත් කියක් තියෙනවා. හරි ඒකෙන් සෝමනස් සහගත සිත් කියක්
තියෙනවා.
දෙකයි.
මොකද දෙක?
සෝමනස් සහගත සම්පීඩනසිතයි සෝමනස් සහගත
අස්තෝකයි.
නෑ
නෑ. හරි. ඒ සෝමනස් සහගත කාය.
නෑ ඒක සුඛ සහගතයි. ඒක සුඛ සහගත
සුඛ සාගත සිත් කියක් තියෙනවා.
එකයි.
දුක්ඛ සාගත සිත්
එකයි.
හරි. එකයි. උපේක්ඛා සාගත සිත් කියක්
තියෙනවා.
එතන නෑ. එතන අකුසල විපාක හතෙන් කියද?
එතන
අකුසල
විපාකයි.
හතෙන් එකක් විතරක් එකක් කරෙන් ඉතුරු ඔක්කොම උපේක්ඛා සහගතයි. අනික දුක්ඛ
දුක්ඛ සාගත 6යි එතන 6යි අතන මේ 77 14යි මේ
නෑ
අයි කියන්නේ හේතුක පොඩි
හේතුක පොඩි
හේතුක පොඩි
6යි 7යි 6යි 13යි
ආව 6යි 7යි 13යි
13යි
මේ 6යි අතන 7ක් තියෙනවා 7ක් එතනත්
6යි නෑ අතන 6යි එතන එකක් සෝමනස්සගතයි
12 අනිත්ත
ඇයි අකුසල
ක්‍රියා
අකුසල
ක්‍රියා දෙකක් තියෙනවා
ඒකත් එක්ක සාගතයි
పంచద్వారై మనోద్వారై
ఏకాసాగతో
పంచద్వార ఆవర్జనై ఏ క్రియాసిత్ తునేమ දෙකක්ම ఉపేక్షాసాగతයි
14යි
එදකොට
සෝමනස්සයි సంప్రయుక్త సిత్ කියක් තියෙනවා
సంప్రయుక్త
సిత్ නෑ නෑ විප්‍රයුක්ත සිත් කියක් තියෙනවා 18ම විප්‍රයුක්ත සිත් මොනවත් නැහැ සම්ප්‍රයුක්ත සිත් විප්‍රයුක්ත සිත් දෙකම නැති වෙන ඉන්නේ නැහැ අසංකාරික සිත් කියක් තියෙනවා
මේ අහේතුකවලු
ඔව් ඔක්කොම අසංකාරිකයි
මොකද
විපාකනේ ඉබේ ලැබෙන විපාක අනික් ඒවා ක්‍රියා ඒවා ඉබේ හැමෝටම ලැබෙන
අය කියන්නේ 18ම විප්‍රයුක්තයි කියලාද කියන්නේ
විප්‍රත මොනවත් ඕන නැහැ විප්‍රත හේතු මොනවත් නැහැ ඉතින් ඒ සසංකාරක සිතුත් නැහැ සම්ප්‍රකෘති සිතුත් නැහැ හරි කාම සෝබන සික්කියක් තියෙනවා
24යි
ඒකෙන් සෝනස්සහගත කියක් තියෙනවා
ඉන්න
12
මං ගියේ නැති හින්දා හොඳයි ඉතින්. කියලා දෙන්නේ නැහැ ඉතින් මේ පොතේ තියෙන විලෙන්ට තමයි යන්නේ ඉතින් පොතේ කියලා
තියෙනවා
ඉතින් ගන්න ඕ උපේක්ඛා සාගත සිත්‍යයක් තියෙනවා
12
ඒක වඩම් කරගෙන කියන්නේ සම්ප්‍රයුක්ත සිත්‍යය ඈ සම්ප්‍රයුක්ත සිත්
12
විප්‍රයුක්ත සිත්
12 ඒක
ඉතින් මම දැන් අනික් කටින් 12ම කොහොමද එන්නේ කියලා තේරෙන්නේ නැත්නම් අහන්න තේරෙන්නේ නෑ ආයේ සිත් නෑ දැන් ඔය සිත් ටික පාඩම් කරන්න ඕනේ. ඒ සිත් වල නම් ටික පාඩම් කරාට පස්සම ඔක් කියන්න පුළුවන්. එහෙනම් අභිධර්මයේ කියන්නේ දැන් මේක දැන් මේ උගන්නපු ටික ඉස්සරහා පාඩම් වලදී ওই විදිහට අහනවා. ওই විදිහට එන්න ඕනේ. හිතට මතක් වුනේ නැත්නම් එහෙම මේ තේරෙන්නේ නැතුව යනවා මොකද්ද කොහොමද කියන්නේ. කියලා දුන්නත් ඔළුව කරකැවෙනවා මේ මතක නැත්නම් එහෙම. මතක දෙනොත් කියලා දෙන්න හරි පුළුවන් ආයි. ඒ හින්දා ඒක මතක තියාගන්න මේ අසංකාරික සිත් කියද?
12.
සසංකාරික සිත් 12යි.
මේ කියන්නේ ගණන් වලින් මේ
මේ ගණන් වලින් මේ කියන්නේ
ගණන් වලින් මේ කියන්නේ
8 8 8 එකම ධාති 3යි.
හන්දේ 3යි. එකම ධාතියෙම ලේ 3
උඩ 4 සෝමනස්ස ආගතයි. යථාතන උපේක්ෂාගතයි දෙකක් ඥාන සම්ප්‍රයුක්තයි මේකෙන් දෙකක් ඥාන සම්ප්‍රයුක්තයි 4 හැම වෙලෙම බෙදෙනවා ඒ 8න් 4 ඔක්කොම තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත 4යි විප්‍රයුක්ත 4යි සෝමනස්සාගත 4යි මේ උපේක්ෂාගත 4යි සසංකාරික 4යි අසංකාරික 4යි එහෙනම් ඔක්කොම දෙකට බෙදෙනවා